SBS World News ජාතික සහ අන්තර්ජාතිකව ඔබට වැදගත් වෙන ප්‍රවෘත්ති සනින් සමීප කරයි.
එමනම් අපි ලෝවටා විශේෂාංගය ආරම්භ කරමු. අපි කලින් සඳහන් කරපු ආකාරයට අද ලෝවටා විශේෂාංගය පොඩි වෙනසක් සිද්ධ වෙනවා. මේ වෙනකොට මුළු මහත් ලෝකයේම විශේෂිත අවධානයට ලක් වෙලා තිබෙන බ්‍රෙක්සිට් එකේ ප්‍රතිඵල පිළිබඳව ජනමත විචාරණයේ ප්‍රතිඵලවලට අමතරව මේක දේශපාලනික සහ ආර්ථික ප්‍රශ්නයක් බවට පත්වෙමින් තියෙනවා සමස්ත ලෝකයේ පුරාම. එනිසා අපි ඒ සම්බන්ධව විශේෂිත අවධානයක් යොමු කරමින් තමයි අද මේ සාකච්ඡාව කරන්නේ බ්‍රෙක්සිට් එක මූලික කරගෙන. බ්‍රිටන් එක්සිට් යන නමින්, ඒ කියන්නේ අනවර්ත නාමයෙන් මේක බ්‍රෙක්සිට් කියලා හඳුන්වුවා. මේ නමින් පවත්වපු මේ ජනමත විචාරණයේ ප්‍රතිඵල පසුගිය සතියේ සිකුරාදා අපි හමු වෙන දවසේදී ඔබට සඳහන් කළා මතක ඇති. ඔස්ට්‍රේලියානු වේලාවෙන් සවස 4ට පස්සේ තමයි අපිට ප්‍රතිඵල දැනගන්නට ලැබෙන්නේ කියලා. මුළු මහත් ලෝකයේම මවිතයට පත් කරමින් හිතපු නැති ප්‍රතිඵලයක් තමයි එළියට ආවේ. බ්‍රිතාන්‍ය ජනතාවගෙන් 52%කට අධික ප්‍රමාණයක් යුරෝපා සංගමයෙන් බ්‍රිතාන්‍ය වෙන් වෙන්න ඕනි කියලා ඡන්දය දීලා තිබුණා. 48%ක් ප්‍රකාශ කරලා තිබුණේ බ්‍රිතාන්‍ය යුරෝපා සංගමයත් එක්ක තවදුරටත් ඉන්න ඕනි කියන කාරණාව. වැඩි ඡන්ද ප්‍රමාණය අනුව මේක දැන් විශාල ආන්දෝලනාත්මක තත්වයක් බවට පත්වෙමින් තියෙනවා දේශපාලනික සහ ආර්ථිකව. අපි මේ වෙනකොට තියෙන තත්වයේ විමසා බලමු. විශේෂයෙන්ම අන්තර්ජාතික ප්‍රජාව කොයි ආකාරයෙන්ද මේක දකින්නේ? ලෝකයේ අනිකුත් රටවල්වල දේශපාලනික සහ ආර්ථික හැසිරීම කොහොමද මේ වෙනකොට මේ ප්‍රශ්නය හා සමගාමීව තියෙන්නේ කියන කාරණාව පිළිබඳව අපි එහෙමනම් අවධානය යොමු කරමු. AFP ප්‍රවෘත්ති ජාලයේ ශ්‍රී ලංකා ශාඛාවේ ප්‍රධාන මාධ්‍යවේදී අමල් ජයසිංහ මහතා සුපුරුදු ලෙසින් සූදානම්ින් සිටින්නේ. අමල්, ඔබට ආයුබෝවන්.
ආයුබෝවන් දිලුක්ෂි.
දැන් මේ බ්‍රෙක්සිට් එකේ ඇත්තටම උනේ මොකක්ද? අපි මේකේ වටපිටාව පිළිබඳව ටිකක් මුලින්ම අවධානය යොමු කරමු. අමල්,
දිලුක්ෂි, මේ ජනමත විචාරණේ ඇත්තටම බ්‍රිතාන්‍ය තියන්නට ඔවුන්ට කිසිම නීතිමය බලපෑමක් හෝ එවැනි දෙයක් නැතිව තමයි අග්‍රාමාත්‍ය ඩේවිඩ් කැමරන් ඔහුම තමයි තීන්දුව කරේ ජනමත විචාරණයක් පවත්වලා යුරෝපා සංගමයේ සමග තවදුරටත් සිටිය යුතුද නැද්ද කියලා තීරණය කරන්නට ඕනේ. ඒ ජන වරමක් ලබා ගන්නට ඒ සඳහා ඔහු මේ ජනමත විචාරණය පොරොන්දු වුණා මීට කලින් තිබිච්ච මැතිවරණයේදී. ඉතින් මේ මැතිවරණයේ ප්‍රතිඵලයේදී අපි දැකපු දෙයක් තමයි විශේෂයෙන්ම යුරෝපා සංගමයේ ඉවත් වෙන්න ඕනේ කියලා ඒ මතය ඉදිරියට ගෙන ආපු පක්ෂවලට වැඩි ඡන්ද ප්‍රමාණයක් ලැබිලා තිබුණා. විශේෂයෙන්ම UK ඉන්ඩිපෙන්ඩන්ස් පාර්ටි කියන එක UKIP නමින් හඳුන්වපු පක්ෂයට එතරම් ආසන නොලැබුණත් ඔවුන්ගේ ඡන්ද ප්‍රමාණය සෑහෙන වැඩිවීමක් දක්නට ලැබුණා. ඉතින් මේක දැකලා, මේ ප්‍රවණතාවේ දැකලා ඇත්තටම බියට පත්වෙච්ච බ්‍රිතාන්‍ය දේශපාලන කොන්සර්වටිව් පක්ෂයේ ප්‍රධානීන් ඔවුන් ඇත්තටම විශ්වාස කරේ මේ ජනමත විචාරණය තුලින් ඇත්තටම උරගා බලන්න රටේ තියෙන මතය මොකක්ද. මොකද කවුරුවත් බලාපොරොත්තු වුණේ නෑ බ්‍රිතාන්‍ය යුරෝපා සංගමයෙන් ඉවත් වෙයි කියලා. මොකද මේකේ තියෙන අනිසි ප්‍රතිඵල ආර්ථික වශයෙන් ඉතාමත්ම බැරෑරුම් නිසා අග්‍රාමාත්‍යවරයා විශ්වාස කළේ ඔහුට මේ ජනමත විචාරණය බොහොම පහසුවෙන් ජයග්‍රහණය කරන්න පුළුවන් කියලා. ඉතින් ඒ පදනම මතම තමයි ඔහු ජනමත විචාරණය කැඳවලා මේක නෛතික වශයෙන් කිසිම බැඳීමක් නැති ජනමත විචාරණයක් වුණත් ඔහු විශ්වාස කළේ මේක ඔහුට මේක ජයග්‍රහණය කරලා අන්තවාදී කොටස් යම්කිසි විදිහකට නිෂ්ප්‍රභා කරන්න, එහෙම නැත්නම් ඔවුන්ගේ බලය අඩු කරන්නට මේ ප්‍රතිඵලය යොදා ගන්න. නමුත් ඒකේ අවසානයේදී සිද්ධ වුණේ කවුරුත් බලාපොරොත්තු වෙච්ච නැති විදිහට බ්‍රිතාන්‍ය යුරෝපා සංගමයෙන් ඉවත් වෙන්න ඕනේ කියලා රටේ 52%ක් කිව්වට පස්සේ ඩේවිඩ් කැමරන්ට තමන් ඒ තන දුරේ ඉන්න බැරි තත්ත්වයට ඇවිල්ලා ඒ නිසා තමයි ඔහු අහුවෙන්දම ප්‍රකාශයට පත් කළේ. ඔහු ඉවත් වෙනවා සැප්තැම්බර් මාසේ වෙනකොට අලුත් නායකයෙක් කොන්සර්වටිව් පක්ෂ විසින් පත් කරගන්නට ඕනේ කියලා. ඉතින් ඒ අනුව තමයි බ්‍රිතාන්‍ය අද ඉතාමත්ම අර්බුදකාරී තත්ත්වයකට බ්‍රෙක්සිට් ජනමත විචාරණයෙන් පස්සේ මුහුණ දීලා තියෙන්නේ.
අගමැති ඩේවිඩ් කැමරන්ගේ තීරණය පිළිබඳව තවදුරටත් අවධානය යොමු කළොතින් අමල්, ඔහු මේ වෙනකොට ඔබ කිව්වා වගේ ප්‍රකාශයට පත් කළ තියෙනවා තමන් දැරූ මතයට ජනතා මතය සමපාත නොවීම නිසා ජනතාව තමන් දැරූ මතයට ගරු නොකිරීමේ ප්‍රතිඵලය නිසා තමන් අයින් වෙනවා කියලා. දැන් මේක බ්‍රිතාන්‍ය දේශපාලනිකව ගත්තොතින් එහෙම අන්තර්ජාතිකව කොයි වගේ විග්‍රහයක්ද තියෙන්නේ? බ්‍රිතාන්‍ය දේශපාලන තත්ත්වයට මොන වගේ වාතාවරණයක් ඇති වේවිද කියලා?
මේ බ්‍රිතාන්‍ය ඩේවිඩ් කැමරන්ගේ ඉවත්වීමත් එක්කලා මුළු ලෝකයේම මුල්‍ය වෙළඳ පොළවල් කඩා වැටෙන පටන් ගත්තා. දේශපාලන අස්ථාවරභාවයක් බ්‍රිතාන්‍ය මුල් කරගෙන යුරෝපය තුල හටගන්නවයි කියන ඒ බය නිසා මෙතන ඇත්තටම ඩේවිඩ් කැමරන්ගේ පාලක පක්ෂයට පමණක් නෙමෙයි බ්‍රිතාන්‍ය ප්‍රධාන විපක්ෂය වන ලේබර් පක්ෂයටත් මේ වගේ ඉරණමකට මුහුණ දෙන්න සිද්ධ වුණා. විශේෂයෙන්ම ජෙරමි කෝබින් කියන ඒ විපක්ෂ නායකවරයා ඔහු මේ ජනමත විචාරණයේදී බ්‍රිතාන්‍ය යුරෝපා සංගමයේ සිටිය යුතුයි කියන කාරණාව සම්බන්ධයෙන් තමන්ගේ කාර්යභාරය හරියට ඉෂ්ට කරේ නැහැ, නායකත්වය ලබා දුන්නේ නැහැයි කියන චෝදනාව මත ඔහුට ඉවත් වන්නට කියලා දැඩි පීඩනයක් ඔහුගේ පක්ෂය තුළින් මතුවෙනවා. ඉතින් අද ඇත්තටම බ්‍රිතාන්‍ය ඉතාමත්ම විස්මිත ජනක දේශපාලන තත්ත්වයක ඉන්නේ. මොකද බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවෙන් 75% විතර මන්ත්‍රීවරුන් පක්ෂපාත වුණේ බ්‍රිතාන්‍ය යුරෝපා සංගමයේ සමග සිටිය යුතුයි කියන තීන්දුව මත. නමුත් රටේ ජනතාව ප්‍රකාශ කළ දෙන ඊට හාත්පසින්ම විරුද්ධ මතයක්. ඉතින් මේ නිසා බලපුවහම රටේ ජනමතය අද බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ නිරූපණය වන්නේ නැහැ. දැන් තියෙන කතා බහ තමයි බ්‍රිතාන්‍යයට ඉදිරි මාස කිහිපය තුළදී අග්‍රාමාත්‍යවරයෙක් පත් කර ගැනීම පමණක් නෙමෙයි නව පාර්ලිමේන්තුවක් පත් කර ගැනීම සඳහා නව ඡන්දයකටත් පිවිසෙන්නට සිද්ධ වෙයි කියලා. මොකද දැනට තියෙන පාර්ලිමේන්තුව රටේ ජනතාවගේ ඒ අදහස හරි ආකාරයෙන් නිරූපණය කරන්නේ නැති නිසා. ඉතින් මේ කාරණා නිසා තමයි මුළු ලෝකයේම විනිමය වෙළඳපොළවල් මේ විදියට අසාමාන්‍ය ලෙස තා කිටි කාලයකින් බිඳ වැටුනේ, කඩාගෙන වැටුනේ.
අමල්, එතකොට දැන් ඩේවිඩ් කැමරන් ප්‍රසිද්ධියේ ප්‍රකාශයට පත් කළානේ තමන් තවත් මාස 3කින් තනතුරින් නිලාසනවා කියලා. තමන් බලාපොරොත්තු වුණු මතය ජනතාව තුළ නැහැ කියන කාරණයට හිස නම්මමින් ඔහු මේ තීරණය අරගත්තේ. දැන් අපිට බ්‍රිතාන්‍යයෙන් මොන වගේ තොරතුරුද වාර්තා වන්නේ, කවුද මීළඟ අගමැතිවරයා කියන කාරණාව සම්බන්ධව?
දිලුක්ෂි, කන්සර්වටිව් පක්ෂයෙන් දැන් 5 දෙනෙක් තරඟයට ඉදිරිපත් වෙලා තියෙනවා නායකත්වයේ සඳහා. මෙහිදී ඇත්තටම හුඟක් අය බලාපොරොත්තු වුණ බොරිස් ජොන්සන් හිටපු මීට කලින් ලන්ඩන් නුවර පුරපති හිටපු පුද්ගලයා, ඔහු තමයි ඩේවිඩ් කැමරන්ට විරුද්ධව මුලින්ම අවි අමෝරාගෙන ඇවිල්ලා මේ බ්‍රෙක්සිට් ඡන්ද ව්‍යාපාරයේ මූලිකත්වය අරගෙන කටයුතු කරේ. ඔහු ඩේවිඩ් කැමරන් වෙනුවට කන්සර්වටිව් පක්ෂයේ නායකත්වය ගනී කියලා ලොකු විශ්වාසයක් තිබුණා. නමුත් නාම යෝජනා කැඳවෙන එක නිම කරන්න ඔන්න මෙන්න තිබියදී බොරිස් ජොන්සන් ප්‍රකාශයට පත් කර ඔහු මේ තරගෙන් ඉවත් වෙනවායි කියලා. කවුරුත් නොහිතපු විදියට ඔහු තරගෙන් ඉවත් වුණා. මොකද ඔහුට සහාය දක්වමින් හිටපු සෑහෙන පිරිසක් ඔහුගේ නායකත්වයේ ප්‍රශ්නයට ලක් කරමින් ඔහුගෙන් වෙන් වුණා මේ අවසාන මොහොතේ. ඉතින් ඒ අනුව දැන් වෙනත් පුද්ගලයන් 5 දෙනෙක් ඉදිරිපත් වෙලා තියෙනවා නායකත්වය සඳහා. ඒකෙන් ප්‍රධානව දෙන්න හැටියට සලකන්නේ තෙරේසා මේ කියලා. ඇය තමයි දැනට අභ්‍යන්තර කටයුතු පිළිබඳ ඇමතිනිය හැටියට කටයුතු කරන්නේ. ඒ එක්කම අනිත් පුද්ගලයා තමයි අධිකරණ ඇමති මයිකල් ගෝ. මේ දෙපළ තමයි දැනට ඉදිරියෙන් ඇවිල්ලා ඉන්නේ. ඊට අමතරව තවත් 3 දෙනෙක් මේ තරඟයට යොමු වෙලා තියෙනවා. ස්ටීවන් ක්‍රැබ්, එතකොටම ලියම් ෆොක්ස් සහ ඇන්ඩ්‍රියා ලීප්සම් කියලා. මේ 3 දෙනාට එතරම් අවස්ථාවක් තියෙනවා කියලා විශ්වාස කරන්නේ නායකත්වයට. නමුත් ලියම් ෆොක්ස් කියන එක්කෙනා හුඟක් ශ්‍රී ලාංකිකයන් දන්නවා. මොකද 1990 ගණන්වල චන්ද්‍රිකා කුමාරතුංග ජනාධිපතිනිය යටතේ ඇයත් රනිල් වික්‍රමසිංහ විපක්ෂ නායකවරයාත් අතර යම්කිසි විදියකට ගිවිසුමක් ඇති කරන්නට යොමු වුණු පුද්ගලයා තමයි ලියම් ෆොක්ස්. ඔහුත් මේ අවස්ථාවේ මේ තරඟයට යොමු වෙලා තියෙනවා. නමුත් දැනට දැනගන්න තියෙන විදියට නම් ඉදිරි පෙළ අපේක්ෂකයන් 2 දෙනා හැටියට ඉන්නේ තෙරේසා මේ සහ මයිකල් ගෝ.
එතකොට අමල්, මේ වෙනකොට ඩේවිඩ් කැමරන් නිල වශයෙන් දැනුම් දීමක් කළා නැහැ නේද යුරෝපා සංගමයට? මේ බ්‍රිතාන්‍යයේ මේ ප්‍රතිඵල හරහා බ්‍රිතාන්‍යයේ මේ වෙනකොට අයින් වෙනවා කියන නිල නිවේදනය නිකුත් කළා නැහැ නේද?
ඔව් දිලක්ෂි, ඇත්තටම ඔහු ඒ ප්‍රකාශය කරන්නට අවශ්‍යයි යුරෝපා සංගමය බ්‍රිතාන්‍ය ඉවත් කිරීමේ කටයුත්ත නිල වශයෙන් ආරම්භ කරන්න. ඉතින් මෙතනදී ඩේවිඩ් කැමරන් උත්සාහ කරලා තියෙන්නේ ඔහුට පස්සේ එන නායකයාට ඒ වගකීම බාර කරන්නට. ඔහුගේ ස්ථාවර වෙලා තියෙන්නේ යුරෝපා සංගමයෙන් ඉවත් වීමේ කටයුත්ත සාකච්ඡා කිරීමේදී ඔහුට ඒ සඳහා වරමක් නැහැ. මොකද ඔහු පෙනී සිටියේ බ්‍රිතාන්‍ය යුරෝපා සංගමයේ සිටිය යුතුයි කියන තැන. ඉතින් මේ නිසාවෙන්ම තමයි ඔහු ඒ ලිස්බන් ගිවිසුම ප්‍රකාරව බ්‍රිතාන්‍ය යුරෝපා සංගමයට ලබා දිය යුතු ඒ නිවේදනය තවමත් නිකුත් කළ නැත්තේ. ඉතින් ඒ කාරණාව ඉෂ්ට කරන්නට සිද්ධ වෙන්නේ අලුතෙන් පත්වෙන අග්‍රාමාත්‍යවරයාට. මේ කියන්නේ යුරෝපා සංගමයත් බ්‍රිතාන්‍යත් අතර නිල වශයෙන් වෙන්වීමේ සාකච්ඡා ආරම්භ වෙන්නේ තව මාස 3කට පස්සේ.
මීළඟට මං කැමති අමල් අවධානය යොමු කරන්න, දැන් මේ තීරණයත් එක්කම යුරෝපා සංගමයේ සිටින අනිකුත් සමාජික රටවල්වල ආකල්ප සහ ඒ රටවල්වල තියම් කිසිවෝ දේශපාලනික ආර්ථික බලපෑම් ඇති වෙලා තියෙනවා නම් මේ තීරණයත් එක්ක ඒවා මොනවද කියලා දැනගන්න.
මෙතන දිලුක්ෂි, මුලින්ම ඇති වෙලා තියෙන ප්‍රශ්නේ තමයි බ්‍රිතාන්‍ය මේ විදිහට ජනමත විචාරණයක් පැවැත්වීම තුළින් යුරෝපයේ අනෙකුත් ප්‍රබල රටවල් වලත් දක්ෂිණාංශික කොටස් නැගී ඇවිලා ඔවුන් ඉල්ලීමක් දැන් කරනවා මේ විදිහටම ඒ රටවල් වලත් ජනමත විචාරණයක් තියන්නටයි කියලා යුරෝපා සංගමයේ සමග තමන්ගේ ඒ තියෙන සම්බන්ධතාවය පිළිබඳව ජනතා අදහස විමසන්න කියලා. පළමුවෙන්ම මේ විදිහට යෝජනාවක් ආවේ නෙදර්ලන්තෙන්. ඒකත් එක්කම ෆ්‍රාන්සේ ඉන්න දක්ෂිණාංශික කොටස් ජෝන් මරි ලෙපෙන් කියන එක් දේශපාලඥය අයත් මේ අවස්ථාවේදී බොහොම දැඩිවම ජනමත විචාරණයක් අවශ්‍යයි කියලා ඉල්ලීමක් කළා තියෙනවා. ඉදිරියේදී පැවැත්වෙන මැතිවරණවලදී මේ මාතෘකාව ප්‍රධානම අංගයක් ප්‍රධාන කාරණාවක් බවට පත්වන තැනටත් දැන් කටයුතු ඇවිල්ලා තියෙනවා. ඒ එක්කම ස්වීඩනය, ඊට අමතරව ඩෙන්මාර්ක්, විශේෂයෙන්ම සිරියාවෙන් සහ ඉරාකයෙන් ඒ එන සංක්‍රමණිකයන් වැඩියෙන්ම මේ රටවල වලට ගිහිල්ලා තියෙනවා. ඉතින් මේ රටවල ලොකු කතිකාවක් එමුණත ලොකු ජනමතයක් ඇති වෙලා තියෙනවා මේ සංක්‍රමණිකයන්ට විරුද්ධව. ඒක මේ වෙනකොට ජනමත විචාරණයක් අවශ්‍යයි කියන යුරෝපයේ සිටිය යුතුද නැද්ද කියන ජනමත විචාරණයක් අවශ්‍යයි කියන තැනට දැන් කටයුතු සම්පාදනය වෙලා තියෙනවා. ඇත්තටම මේ මුළු යුරෝපයේම දැන් වෙන්වීමේ ප්‍රවණතාවය වැඩි වෙලා තියෙනවා මේ බ්‍රිතාන්‍ය ගත්තු තීන්දුවත් එක්කලා.
දැන් එතකොට අපි සලකා බැලුවොතින් මේ දේශපාලනික අස්ථාවර භාවයන් පැන නගමින් පවතින්නේ මොන වගේ රටවල් වලද කියලා ප්‍රමුඛත්වය විදිහට අපිට වාර්තා වෙන්නේ ස්කොට්ලන්තයෙන් වාර්තා වෙන අලුත්ම තොරතුරු. ඔබට මතක ඇති මේ විශේෂාංගයට තේම අපි ස්කොට්ලන්තයේ පැවැත්වුණු ජනමත විචාරණය පිළිබඳවත් කතා බහ කළා. ස්කොට්ලන්තය බ්‍රිතාන්‍ය කිරීටයෙන් වෙන්වෙලා ස්වාධීන රාජ්‍යයක් බවට පත්වනවද නැද්ද කියන කාරණාව සම්බන්ධයෙන් ඔවුන් ජනමත විචාරණයක් පැවැත්තුවා. මේකේ ආන්තමට බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයට වාසි සහගත විදිහට තමයි විසඳුනේ. නමුත් ප්‍රශ්නේ නැවත වතාවක් මේ බ්‍රෙක්සිට් එක හරහා මතුවෙලා තියෙනවා ස්කොට්ලන්තයේ. ස්කොට්ලන්ත නායිකාව නිකෝලා ස්ටර්ජන් සඳහන් කළ තියෙනවා ඔන්න නැවත වතාවක් ජනමත විචාරණයක් තියලා අපි තීරණය කරන්න ඕනේ බ්‍රිතාන්‍යයෙන් වෙන් වෙලා ස්වාධීන රටක් වෙනවද කියලා. මොකද අපි කැමති යුරෝපා සංගමයත් එක්ක එකට රැඳී සිටින්න කියලා. ඔය වගේම කතාවක් ඇහෙනවා අයර්ලන්තෙනුත්. අයර්ලන්තයත් කාලයක් තිස්සේ සටන් කරපු රාජ්‍යයක් බ්‍රිතාන්‍ය කිරීටෙන් මිදිලා ස්වාධීන රාජ්‍යයක් බවට පත් වෙන්න. මේ රටවල් දෙක ප්‍රමුඛව ගත්තහම අමල් අපිට කොහොමද මේ දේශපාලනික ප්‍රවාහය නැගී සිටීම වාර්තාවන්නේ මේ බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයට විරුද්ධව?
දලක්ෂ මෙතන ස්කොට්ලන්තයේ ඇත්තටම මීට කලින් තිබිච්ච ඔවුන් බ්‍රිතාන්‍ය සමග සිටිය යුතුද නැද්ද, එහෙම නැත්නම් ස්වාධීන රටක් වෙන්න ඕනද කියන ඒ ජනමත විචාරණයේදී ඔවුන් ඡන්දය දුන්නේ බ්‍රිතාන්‍යයට යුරෝපා සංගමේ සමාජිකත්වයේ තිබිච්ච නිසා. ස්කොට්ලන්ත ජාතිකයන් කිව්වා ඔවුන්ට යුරෝපා සංගමයේ සමග වෙළඳ ගනුදෙනු කිරීමේදී වාසියත් වෙන නිසා ඔවුන් තවදුරටත් බ්‍රිතාන්‍යත් එක්ක හිටියොත් තමයි මේ විදිහට තමන්ගේ ආර්ථිකය ශක්තිමත් කරගන්න පුළුවන් කියලා. ඒ අනුව තමයි ඔවුන් බ්‍රිතාන්‍යත් එක්ක ඉන්න තීන්දුව කරේ. නමුත් දැන් බ්‍රිතාන්‍ය මේ යුරෝපා සංගමෙන් වෙන් වෙනවා නම් එතකොට ඒ ස්කොට්ලන්තයේ මුලින් බලාපොරොත්තු වෙච්ච ඔවුන්ගේ අරමුණු ඉෂ්ට කරගන්න බැරි නිසා දැන් නැවතත් ජනමත විචාරණයක් පවත්වලා බ්‍රිතාන්‍යයෙන් වෙන්වීමට ස්කොට්ලන්තේ පියවර ගන්න ඕනේ කියලා නිකෝලා ස්ටර්ජන් කියන මේ ප්‍රධාන ඇමතිවරේ ෆස්ට් මිනිස්ටර් කියන අය ප්‍රකාශයට පත් කළා තියෙනවා. ඒ පිළිබඳ අවසාන තීන්දුවක් නොබෝ දිනකින් ඔවුන් ගැනීමට තීන්දුව කරනවා කියලා තියෙනවා. ඊට අමතරව ඔවුන් තවත් තර්ජනයක් කළා තියෙනවා බ්‍රිතාන්‍යයට. ඒ තමයි බ්‍රිතාන්‍ය යුරෝපා සංගමෙන් අයින් වුණොත් එය වැළැක්වීම සඳහා ගන්න පුළුවන් නීතිමය පියවර ගැන ඔවුන් දැන් සලකා බලමින් සිටිනවා. ඒ තර්ජනයත් ඔවුන් ඉදිරිපත් කළා තියෙනවා. එතකොට අපි උතුරු අයර්ලන්තය දිහා බැලුවමත් ඒ තත්වයම තමයි. උතුරු අයර්ලන්තයත් ප්‍රබලව ඡන්දය දුන්නේ යුරෝපා හවුල සමග සිටිය යුතුයි කියලා. මෙතන ඇතර දිරුක්ෂි අයර්ලන්තයයි උතුරු අයර්ලන්තය කියන රටවල් දෙකක්. නමුත් මේ රටවල් දෙක අතර සෑහෙන සම්බන්ධකමක් තියෙනවා. උතුරු අයර්ලන්තය ඇතටම එක්සත් රාජධානියේ කොටසක්. ඔවුන් වෙනම රාජ්‍යයක් හැටියට ඉන්නට ඕනේ කියලා කලින් අවස්ථාවල කියලා තිබුණත් ඔවුන් ඇත්තටම යුනයිටඩ් කිංඩම්, එහෙම නැත්නම් UK කියන එක්සත් රාජධානියේ කොටසක් හැටියට තමයි දැනට පෙනී සිටින්නේ. දැන් මේ ජනමත විචාරණයේදී යුරෝපා සංගමෙන් බ්‍රිතාන්‍ය ඉවත් වෙනට ඕනේ කිව්වට පස්සේ ඔවුන් දැන් කියන පටන් අරන් තියෙනවා උතුරු අයර්ලන්තය අයර්ලන්තය සමග එකතු වෙලා එක රටක් බවට පත්වන්නට ඕනේ කියලා. ඉතින් අතර අපි බැලුවම මේ යුනයිටඩ් කිංඩම් කියලා UK කියන්නේ ඇත්තටම රටවල් හතරක් නිරුක්ෂි. ඒ කියන්නේ එංගලන්තය, වේල්ස්, ස්කොට්ලන්තය සහ උතුරු අයර්ලන්තය. එතකොට දැන් මේ රටවල් හතරකින් සමන්විත එක්සත් රාජධානිය රටවල් දෙකක් වෙන්වීමේ අවදානමකට ලක් වෙලා තියෙනවා. ඉතින් අවසානයේදී ඉතුරු වෙන්නේ එංගලන්තයයි වේල්ස් කියන ප්‍රාන්තයේ පමණයි. දැනට මේ තියෙන විදිහට දැන් ඇවිල්ලා තියෙන ප්‍රවණතාවේ අනුව ඔවුන් වෙන්වලා ගියොත් මහ බ්‍රිතාන්‍ය දැනට රටවල් හතර රටවල් දෙකක් බවට පත්වීමේ අවදානම තියෙනවා.
හොඳයි මල්ල, අපි එහෙමනම් සූතිවන්ත වෙනවා බ්‍රෙක්සිට් එක හරහා ලෝකයේ ආර්ථිකය සහ දේශපාලනය වෙනස් වන ආකාරය පිළිබඳව කරුණු විග්‍රහ කරන්න අපිත් එක්ක සම්බන්ධ වීම පිළිබඳව SBS සිංහල ගුවන් විදුලියේ නිරන්තරයෙන්ම ලෝකයේ සිදුවන දේවල්, අපේ මාතෘභූමියේ සිදුවන දේවල්, ඔස්ට්‍රේලියාවේ සිදුවන තොරතුරු යාවත් කාලීන කරන කාලීන තොරතුරු ඔබට සමීප කරන ගුවන් විදුලි මාධ්‍යයක් විදිහට අපි විශ්වාස කරනවා. අපි මේ රගිනාපු සාකච්ඡාව හරහා ඔබට මේ බ්‍රෙක්සිට් එකේ අන්තර්ජාතික පාර්ශ්වයේ පිළිබඳව යම් කිසි අවබෝධයක් ලැබෙන්නට ඇති කියලා මා දැන් ඔබට මතක් කරන්න කැමතියි. මේ ශ්‍රී ලංකාවේ ආර්ථිකයටත් මේක එක්තරා අන්දමකින් බලපාන කරුණක්. GSP සහනය ඇතුළු අනිකුත් ආර්ථික සහන ලබා ගැනීමේ බලාපොරොත්තුවෙන් හිටිය ශ්‍රී ලංකාවට මොකද මේ තීරණයත් එක්ක සිදුවෙන්නේ? අපි මේ සම්බන්ධව ඉදිරි සතියකදී සාකච්ඡාවක් ගෙන එන්න සූදානමින් සිටින්නේ SBS සිංහල ගුවන් විදුලිය හරහා. එතෙක් අපි දැන් අවධානය යොමු කරන්න සූදානම් මේ බ්‍රිටන්ස් එක්සිට්, එහෙමත් නැත්නම් බ්‍රෙක්සිට් ජනමත විචාරණයේ ප්‍රතිඵලය කොහොමද ඔස්ට්‍රේලියාවේ දේශපාලනයට සහ ආර්ථිකයට බලපාන්නේ කියන කාරණාව සම්බන්ධයෙන් දැන් හෙට මැතිවරණයක් පැවැත්වීම නියමිතයි. මැතිවරණයේ අභිමුව සිටින ජනතාව විදිහට මේ කරුණු දැනගැනීම ඔබට ඉතාමත්ම වැදගත් වේවි. දැන් එහෙමනම් සංජය සම්බන්ධව වාර්තාවක් ගෙන එන්න සූදානමින් සිටින්නේ.
බ්‍රිතාන්‍ය යුරෝපා සංගමයෙන් ඉවත් වීමට ගෙන ඇති තීරණයත් සමගින් ඇතිව තිබෙන සංකීර්ණ තත්වය හමුවේ මීළඟට ඔස්ට්‍රේලියාවේ බලයට පත්වී යුත්තේ කවුරුන්ද යන්න පිළිබඳව ඔස්ට්‍රේලියානු ජනතාවට පණිවිඩයක් ලබා දෙන බව අග්‍රාමාත්‍ය මැල්කම් ටර්න්බුල් සහ විපක්ෂ නායක බිල් ෂෝටන් පවසනවා. බ්‍රෙක්සිට් එසේත් නැතිනම් ජනමත විචාරණයකින් අනතුරුව බ්‍රිතාන්‍ය යුරෝපා සංගමෙන් ඉවත්වීම ඔස්ට්‍රේලියාවට බලපාන්නේ කෙසේද? මෙම ව්‍යාකූල අස්ථාවර මොහොතේ නැවතත් සභාගත රජයේ බලයට පත්කිරීමට කටයුතු කරන ලෙස අග්‍රාමාත්‍ය මැල්කම් ටර්න්බුල් පසුගියදා ඔස්ට්‍රේලියානු ජනතාවගෙන් ඉල්ලීමක් කළා. මේ තත්ත්වයෙන් ගොඩේමට ශක්තිමත් ආර්ථික සැලසුමක් තිබීම ඉතා වැදගත් බවද අග්‍රාමාත්‍යවරයා සඳහන් කළා.
In an environment where there is downward pressure on confidence, where there is increased uncertainty, it is more important than ever to ensure that we choose on July the 2nd a stable coalition majority government with a clear national economic plan.
බ්‍රිතාන්‍ය යුරෝපා සංගමෙන් ඉවත් වීමට තීරණය කිරීමෙන් අනතුරුව මේ තත්වයට මුහුණ දෙන ආකාරය පිළිබඳව ඔස්ට්‍රේලියානු මධ්‍යම බැංකුව, භාණ්ඩාගාරය, ඔස්ට්‍රේලියානු ප්‍රධාන බැංකුවල ප්‍රධානීන් සහ අනෙකුත් වැදගත් මූල්‍යායතන සමග තමන් සාකච්ඡා කළ බව භාණ්ඩාගාරික ස්කොට් මොරිසන් පවසනවා. මේ තත්වයේ හේතුවෙන් කෙටි කාලයක් අස්ථාවරභාවයක් පෙන්නුම් කළත් ඔස්ට්‍රේලියාව මේ සංකීර්ණ තත්වයට මුහුණ දීමට සූදානම් බව ස්කොට් මොරිසන් මහතා වැඩිදුරටත් සඳහන් කරනවා.
The uncertainty of the global environment and the uncertainty of the economy we face only reinforces the need to focus on these next 4 years, particularly over the budget and the forward estimates.
ජනමත විචාරණයෙන් අනතුරුව තම දූරයෙන් ඉවත් වීමට තීරණය කළ බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය ඩේවිඩ් කැමරන් සහ ඔස්ට්‍රේලියානු වත්මන් අග්‍රාමාත්‍ය මැල්කම් ටර්න්බුල් අතර භයානක සමානකම් දක්නට ලැබෙන බව මේ පිළිබඳව අදහස් දක්වන විපක්ෂ නායක බිල් ෂෝටන් පවසනවා. දුර්වල සහ එකමුතු බවින් තොර සභාගත රජයේ බලයට පත්කිරීමෙන් භයානක ප්‍රතිඵලත් විය හැකි බව බිල් ෂෝටන් මහතා වැඩිදුරටත් සඳහන් කරන කාරණයක්. බ්‍රිතාන්‍යයේ ඇතිව තිබෙන ව්‍යාකූල තත්ත්වෙන් ඔස්ට්‍රේලියාව පාඩමක් උගත යුතු බව බිල් ෂෝටන් මහතා වැඩිදුරටත් සඳහන් කරනවා.
So like the treasurer and like the prime minister, we urge people to be calm and not to necessarily confuse the volatility in the stock market with any greater economic shift or proposition in Australia's fundamentals.
මේ පිළිබඳව අදහස් දක්වන බ්‍රිතාන්‍යයේ ඔස්ට්‍රේලියානු මහකොමසාරිස් ඇලෙක්සැන්ඩර් ඩවුන පවසන්නේ තමන් බ්‍රෙක්සිට් ධනාත්මක කාරණයක් ලෙස සලකන බවයි. බ්‍රිතාන්‍ය යුරෝපා සංගමෙන් ඉවත්වීම හේතුවෙන් ඔස්ට්‍රේලියාවට වාසියත් කරගත හැකි බවත්, ඒ සඳහා ඔස්ට්‍රේලියාව සූදානම් විය යුතු බවත් ඔහු පවසනවා.
We will try to maximize our opportunities and the promotion of our national interest in this changed circumstance. But how we do that and what benefits we can get both in terms of trade with the UK, in terms of immigration, in terms of work visas in the UK will remain very much to be seen.
SBS Sinhala වැඩසටහන සඳුදා අඟහරුවාදා බ්‍රහස්පතින්දා සහ සිකුරාදා පෙරවරු 11ට ඔබට සමීප වෙයි. සිංහල වැඩසටහනට සවන් දීමට ආකාර කිහිපයකින් පුළුවන්. ගුවන්විදුලිය ඩිජිටල් රූපවාහිනියේ 38 වෙනි නාලිකාව, අන්තර්ජාලය හෝ SBS රේඩියෝ ඇප් මගින් සිංහල වැඩසටහනට සවන් දෙන්න පුළුවන්. SBS සිංහල වැඩසටහන, සමස්ත ඕස්ට්‍රේලියාවටම ඇසෙන එකම සිංහල ගුවන්විදුලිය.